ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
මවුබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවද විට ශ්‍රී ලංකාවෙන් වාර්තාාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද දෙෙසම්බර් මාස විසිනවවැනිදා ඒ දිනේ ශ්‍රී ලංකාවේ සිදුවීමද සවධාන යොමු කරමින් අපි සූදානම් මදත් මවුබිමෙන් පුවත් විශේෂාංගේ ආරම්භ කරන්න. බාල ඖෂධ ආනයනය සම්බන්ධයෙන් වන සිද්ධි කරලියට මතුවීමත් එක්ක මියුනිග්ලොබිලීන් කියන ඖෂධය ආනයනය කිරීම සම්බන්ධයෙන්, එය බාල ඖෂධයක් ලෙස ආනයනය කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවට හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් මේ වන විට නීතියේ රැහැනට හසු වෙලා ඉන්නේ. ඒ වගේම ඊයේ දිනේදී මේ පිළිබඳව මේ ඉමියුනිග්ලොබිලීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගන්න කරුණු විමසන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති රුක්ෂාන් බෙල්ලන වෛද්‍යවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තිබුණා. මේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එළියට ආපු රුක්ෂාන් බෙල්ලන වෛද්‍යවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළා. ඔහු මේ සිද්ධියේ මහමොලකරුවන් පිළිබඳවත් යම් ආකාරයෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් සිද්ධ කළා. ඒ වගේම වර්තමානයේ මේ සිද්ධිය පසුපස පිරිස සංගවනවා නම් ඒ සැඟවීමේ දඬුවම කුමක්ද කියන කාරණය පිළිබඳවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුක්ෂාන් බෙල්ලන රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපතිවරයා අදහස් පළ කළා.
ඒ නිලධාරීන් ඔවුන්ගේ කටින් මට කියවෙච්ච ලොකු දෙයක් තමයි, ඩොක්ටර් අපිට බනින් දෙපා, අපි උපරමයෙන් මේක වරදාලා ඔකුන් අල්ලනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා, දැන්ට අල්ල තියෙන දෙන්නගේ එකෙක්වත් ප්‍රකාශ දෙන්නේ නැණි කියලා මට තේරෙන විදියට සාක්ෂිකරුවන්ට බලපෑමකට ලක් වෙලා තියෙනවා. මට තේරෙන දේ තමයි චන්ද්‍රගුප්ත කියන ලේකම්වරයා මරණ දඬුවම දක්වා ඔහුගේ පාර කපමින් යනවා. ඔහු එතරම්ම ලෙංගතුනම් ඔහුට බලපෑම් කරපෑව වසන් කරන්න ඒක ඔහුගේ තෝරගෙන.
බාල ඖෂධ ආනයනය සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්ව වෙත ඇඟිල්ල දිකුවද්දී කෙහෙලිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් නීතිය හමුවේ ඔහුගේ නීතිඥවරයා විදියට පෙනී ඉන්න මනෝජ් ගමගේ නීතිඥවරයා පිළිබඳවත් යම් අදහස් පළ වුණා. ඔහු ඖෂධ නියාමන අධිකාරියේ සමාජිකයෙක් විදියට ඉන්න කෙනෙක්. එතකොට ඔහුත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වග උත්තරකරුවෙක් බවට පත් වුණොතින් එවැනි කෙනෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නීතිඥවරයා විදියට පෙනී ඉන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා එමත් නැත්නම් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අදහස් පළ කළා.
කෙහෙලියම පත් කරපු එකනා තමයි මනෝජ් ගමගේ කියන්නේ. එතකොට මේ නඩුවේ වග උත්තරකරුවෙක් වෙනවා ඉස්සරහට. එතකොට එක වග උත්තරකරුවෙක් තව වග උත්තරකරුවෙක් වෙනුවෙන් කතා කරන්න එනවා නීතිඥවරයෙක් වශයෙන්. මේ සියලු පද්ධති කඩා හැලුවේ කවුද? ඔය ඇමතිවරයා. ඒකේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ.
රටේ මද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීම වෙනුවෙන් ආරම්භ වුණු යුක්තිය මෙහෙම තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. යම් ආකාරකින් හඳුනාගත් මෙවැනි සංවිධානාත්මක කල්ලි හෝ පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආකාරයත් දකින්න තියෙනවා. අපි දැක්කා ඊයේ දිනේදී මේ යුක්තිය මෙහෙයුම අතරතුර මේ මෙහෙයුමට එකතු වෙලා ඉන්න පොලිස් සැරයන්වරයෙකුගේ හිසට ගල් ප්‍රහාරයක් එල්ල වුණා. දෙමටගොඩ ලක්කිරු සෙවන මහල් නිවාස සංකීර්ණය කරපු මෙහෙයුමකදී මේ ගල් ප්‍රහාරය එල්ල කරලා පලා යන්න තැත් කරපු මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ඇතුළු තවත් 50කට අධික පිරිසක් අත්අඩංගුවට ගන්න හැකිවුණු බව පොලිසිය සඳහන් කළා. ඒ වගේම කුප්‍රකට මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කුඩු රොෂාන් තැමැත්තාගේ කෝටි 4,000,000කට අධික දේපල පොලිස් භාරයට ගන්න හැකිවුණු බව පොලිසිය සඳහන් කළා. යම් ආකාරයකින් මෙහෙම දේපල පවරාගත්තයින් අනතුරුව අදාළ සැකකරුවන් නීතිය හමුවට නොපැමිණියොත්, නීතිය මගහැරලා හිටියොත් මොකද වෙන්නේ කියන කාරණය පිළිබඳවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව අදහස් පළ කළා.
මොවුන් තවදුරටත් අත්අඩංගුවට ගන්නට බැරි නම් ප්‍රදේශයෙන් පලා ගිහිල්ලා තියෙනවා නම් මේ සැකරුට එරෙහි වරන්තුවක් ලබා ගැනීමට කටයුතු කරනවා. එමෙ වරන්තුවේ නියමිත දිනයට අත්අඩංගුවට ගන්නට බැරි නම් අධිකරු අධිකරණයෙන් අපේ විවෘත වරන්තුවක් ඔහුට එරෙහිව ලබා ගැනීමට කටයුතු කරනවා. මේ පුද්ගලයා සොයා ගැනීමට අපහසු නම් ඔහු සතු යම්කිසි දේපලක් තියෙනවා නම් ඒ ප්‍රකාශයට පත් කරනවා. ඔහුගේ දේපල සම එම දේපල තහනමට ගැනීමට කටයුතු කරනවා. ඔහු අත්අඩංගුවට ගන්න අතුරු මේ සැකරු ඇවිල්ලා අදාළ පොලිස් ස්ථානයට බාරවීමක් හෝ සොයා ගැනීමට හැකියාවක් තියෙනවා නම් ඔහුගේ දේපල පවා විකිණීමට අපරාධ සංග්‍රහය තියෙන බලතල ප්‍රකාරව කටයුතු කිරීමේ හැකියාව
කෙමෙන් කෙමෙන් ජනවාරි පළවෙනිදට දිනලං වෙනකොට වැට්බදු වැඩිවීම හරහා කුමන දෙයක් සාමාන්‍ය ජන ජීවිතයට සිද්ධ වෙයිද කියලා ජනතාව විමසිල්ලෙන් ඉන්නවා. ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. එහිදී මේ ජනවාරි පළවෙනිදින්දලා ක්‍රියාත්මක වෙන බදු සංශෝධනය, ඒ අනුව භාණ්ඩ හා සේවාවල 18%ක බද්ද පැනවීම, 15% සිට 13% දක්වා 3%ක වැඩිවීම වගේම මුල සිට 18% දක්වා 18%ක් මලුතින් සමහර භාණ්ඩ කාණ්ඩවල බදු එකතු වීම කියන කාරණා පිළිබඳව අවධානය යොමු වුණා. වගේම යම් ආකාරයකින් ආර්ථික ස්ථාවරත්වයක් ඇති වුණායින් පස්සේ මේ බදු සංශෝධනය පිළිබඳව රජය අවධානය යොමු කරයි කියලා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහන් කළා. මේ මාධ්‍ය හමුවට ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂවරයා KKI රන්ද මහත්මයාත් සහභාගී වෙලා හිටියා. ඔහු ඒ පිළිබඳව දක්වපු අදහස මේ.
2019 15%ක පැවතිච්ච බදු අනුපාතය 8% දක්වා අඩු වුණා. මේ 8% දක්වා අඩු වෙච්ච එක අවුරුදු 3ක්ම 8% කියන සීමාවයි තමයි පැවතුනේ. දැන් ඒතර අවුරුදු 3ක අපි ලිහිල් බදු ප්‍රතිපත්තියක මේ 8% දක්වා අඩු කිරීම හින්දා බිලියන ගානක රෙවෙනු එකක්, බිලියන ගානක ආදායම රජයට අහිමි වුණා. දැන් අපට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ආදායම වැඩි කරන්න මේ අනුපාත වැඩි කරන්න වෙනවා. හැබැයි ඒක දැන් ආයි 15%ට ගෙනල්ලා තියන් ඉඳලා අර වැටිච්ච ප්‍රමාණයෙන් ගොඩ එන්න අමාරු. ඒ නිසා තමයි මේ වෙලේ 15-18% දක්වා වැඩි වෙලා තියෙන්නේ. රාජ්‍ය ආදායම යම් ස්ථාවර තලයකට ආවත් එක්කම මේ අනුපාත අඩු කිරීම කෙරෙහි රජය අවධානය යොමු වන බව සඳහන් කරන්න කැමතියි.
මෙවර උත්සව සමයේ ඉන්ධන භාවිතය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවේ කියලා පුරව කතනයක් තියෙනවා. වෙනත් වර්ෂවලට සාපේක්ෂව මේ උත්සව කාලේ ඉන්ධන පරිභෝජනය සැලකිය යුතු විදිහට අඩුවේ කියලා තමයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ. ඔවුන් කියන්නේ ඉන්ධන පරිභෝජනය සඳහා ඉල්ලුම 50%කින් විතර අඩුවෙලා තියෙන හින්දා ඉන්ධන පිරවුම හලිමයන් දැඩි දුෂ්කරතාවට පත් වෙලා තියෙනවා. මේ පවතින තත්ත්වයන් අනුව ඉන්ධන මිලදී ගන්න යම් සහනයක් ලබා දෙන්න කියලා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලීමක් කරනවා කියලත් ෂෙල්ටන් රන්දු මහත්මයා සඳහන් කරා. කොමුණත් ඉන්ධන ඉල්ලුම අඩුවීමට හේතු වෙලා තියෙන කරුණු පිළිබඳවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමේ සභාපතිවරයා අදහස් පළ කළා. කොමුණත් දැනට මේ කාල සීමාව ඇදගෙන යනවා වගේ ඉල්ලීමක් තමයි ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් සිද්ධ කරේ. තවදුරටත් එකවරම මැතිවරණ ප්‍රකාශයක් සිද්ධ වෙන බවක් පෙනෙන්නේ නැහැ. කොමුණත් අපි මේ ප්‍රවෘත්ති හරහා අවධානය යොමු කරේ. ගැට කපන්නන් ලංකාවේ ඕනම මොහොතක ඕනෑම ප්‍රදේශයක ඉන්න පුළුවන්. ඔවුන්ගෙන් ආරක්ෂා වෙන්න යම් පන්නරයක් ඔබට වෙනකොට ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකාවේ අතිශයින් ජනප්‍රිය ක්‍රීඩාවේ පරිපාලනමය මැදිහත්වීම සම්බන්ධයෙන් පහුගිය දිනවල ප්‍රශ්න මතුවුණා. දැන් අලුත් ක්‍රීඩා අමාත්‍යවරයෙක් ඉන්නේ. කොහොමුණත් අර්ජුන රණතුංග හිටපු ක්‍රිකට් නායකයා ඊයේ ඔහුගේ හඬ අවදි කළා. ශ්‍රී ලංකාවේදී තියෙන නීතිඥයන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක අවස්ථාවට එක්වෙද්දී අර්ජුන රණතුංග හිටපු ක්‍රිකට් නායකවරයා සඳහන් කරා ඉන්දියාවත් එක්ක එකතු වෙලා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා විනාශ කරපු සියලු දෙනාව තමන් ඉදිරි මැතිවරණයේදී හෙළි කරනවා කියලා. කොමුණත් මේ අවස්ථාවට එක් වෙලා මේ අදහසක් පළ කිරීම වගේම එහිදී ප්‍රදර්ශනාත්මකව ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ අර්ජුන රණතුංග හිටපු ටෙස්ට් නායකයා ශ්‍රී ලංකා නායකයා කොමුණත් මේ තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරලා ඔහු කිව්වේ කවුද ඉන්දියාවත් එකතු වෙලා ක්‍රිකට් ක්‍රීඩා විනාශ කරේ කියන දේ ඉදිරි මැතිවරණයකදී හෙළි කරනවා කියලා. එමනම් මෙලබෙන සඳා දිනයේ ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සිදුවන සිදුවීම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් අපි සූදානම් නැවත හමුවන්නේ තෙක් සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
මෞබිමින් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.